ඔව් එතන සිද්ධ වුණාද දැන් මොනවාද කිව්වේ ආයතනයන්ගේ ප්‍රතිලාභයයි ස්කන්ධයන්ගේ පහළවීමයි සිද්ධ වුණාද දැන් අර බල්ලා බල්ලෙක් ඉන්නවා කියනකොට දැක්ක පමණින්ම බල්ලෙක් ඉන්නවා කියලා හිතන පමණින්ම ස්කන්ධයන් පහළ වුණාද පහළ වුණා පංචස්කන්ධේම පහළ වෙලා නේද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධයන්ගේ පහළ වීම තියෙනවා ආයතන පටිලාභයක් වෙලාද?
ඔව් ආයතන ඇහෙන්
ඇහෙන් දැකලා ඇහක් ඉපදිලා. ඒ වගේම අනිත් ආයතන උපද්දලා ඔය බල්ලව අත්දකින්න පුළුවන් කියන දැක්මකටත් ඇවිල්ලා. නේද? බාහිර ලෝකෙට ඇවිත් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලව මේ ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන නුවණකටත් ඇවිල්ලා. ඒ නුවණ කියන්නේ මේ අවිද්‍යාවෙන් හටගත්තු නුවණ. ලෝකෙට ඇවිත් නුවණ චක්කු ඔව් 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 දැන් චක්කු සම්පස්සයක් ඇති නොවුණා නම් ඔය තැනට එයිද? ඒ කියන්නේ ඔන්න බල්ලාගේ විඤ්ඤාණයෙන් චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තේ නැත්නම් ඔන්න ඇහැකුත් තියනවා ඇහැට අරමුණු වෙන රූපෙකුත් තියනවා කියලා දැනගත්තු නිසාම නේද ඔය දෘෂ්ටියට ආවි. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ආවේ ඇසයි රූපෙයි විඥානේ. විඥානේ කියන්නේ චක්කු විඥානේ. පහළ වීම නිසා හටගත්තු ස්පර්ශය නිසාම නේද? පස්සය නිසාම නේද? ස්පර්ශය කියන එක වැරදි. පස්සය නිසාම චක්කු සම්පස්සය නිසාම නේද? ඔය දෘෂ්ටිගත වීම උනේ. ඒකට අදාළ ඉතුරු වේදනා සංඥා චේතනා සංකාර පහළ වුණේ චක්කු සම්පස්සය හේතු වෙන්න නේද? ඒක නොවුණා නම් වෙන්නේ නැහැ නේද? ඈ? චක්කු සම්පස්සය ඇති නොවුණා නම් ඕක වෙන්නේ නැහැ. එහෙම දැක්මක් එන්නේ. චක්කු සම්පස්සය අනිවාර්යෙන් හේතු වෙලා තියෙනවා. ඒ දැක්මට එන්නේ. දැන් අපි රූපයක් තියෙනවා කියලා හිතන්න අනිවාර්යෙන් චක්කු සම්පස්සේ නිසාම නේද? ඇහැයි රූපේ විඥානේ යෙදුන් නැත්තම් රූපයක් තියනවා කියලා දැනගන්නකට එයිද? බැහැගන්න රූපයක් හටගන්න ඕන නේද ඉස්සෙල්ලා? ඒතේ මේ රූපය පස්සේ නිසා හටගත්තු එක. ඔය දෘෂ්ටිය පස්සේ නිසා හටගත්තු දෘෂ්ටියක් කියලා පේනවා. කියන්නේ ඒකේ තේරුම් ගන්න ලෝකෙට ඇති හැම දෘෂ්ටියක්ම පස්සේ නිසාම හටගන්න දෘෂ්ටි. පස්සේ නිසාම හටගන්න දෘෂ්ටි. පස්සේ කියන්නේ ආයතනයයි, ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද. අභ්‍යන්තර කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. අභ්‍යන්තර ආයතනයි. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි ඒවට අදාළ විඤ්ඤාණ. පහළ වුණා කියන එක තමයි පස්සේ කියන්නේ. එතකොට පස්ස පච්චයායන දෘෂ්ටි තමයි ලෝකෙට ඇති දැක්මින් ඔක්කොම. එකක්වත් ඕකෙන් තොර දෘෂ්ටි නැහැ. හරි? යම් කිසි මතයකට ආවනම් ඒක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්මයි පස්ස පච්චයාමයි. හරි. එහෙම ආපු දෘෂ්ටි තමයි ඔය 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණේ. අද කාලේ අපි ඉන්නෙත් ওই දෘෂ්ටි. ඒ කාලේ විතරක් නෙමෙයි ඒවා තිබුණේ. ආර්ය මාර්ගයට වැටෙනකන් ඉන්නේ ඔය දෘෂ්ටි. මොන දෘෂ්ටිද මේ? පස්ස පච්චයෙන් ආපු දෘෂ්ටි. ඔව්. ඒ පස්සේ නිසා ආපු වේදනාවක්, පස්සේ නිසා ආපු සඤ්ඤාව පස්සේ නිසා ආපු සංඛාර. මෙහෙමයි. දැනට ඔක දෘෂ්ටි, වැරදි දෘෂ්ටි කියලා දාගන්නු. වැරදි දෘෂ්ටි. ඒක මිච්ඡා දෘෂ්ටිම වෙන්නේ නැහැ. ඔවට ගැන ටිකක් අවබෝධය තියෙනවා. හරි. මිච්ඡා දෘෂ්ටි කියන්නේ කොහෙත්ම ඕවා ගැන කිසිම අවබෝධයක් නැහැ. මම කියලා ගත්තොත් තමයි සක්කාය දිට්ඨිය. හරි.
අර පොල් ගහ දැක්කම
පොල් ගහේ මිච්ඡා දෘෂ්ටිය නම් අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය තියෙනවා ඒක. ඔව්. හැබැයි මිච්ඡා දෘෂ්ටි නැති වෙලත් සක්කාය දිට්ඨිය තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඉන්නේ ඒකේ නේද? මිත්‍යා දෘෂ්ටියම නෙමෙයි. ඒ වුණාට සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය නම් අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. එතකොට අනිවාර්යෙන් අපාගත වෙනවා. නේද? ඕගොල්ලෝද කවුද කියන එක නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය නම් ඉන්නේ සක්කාය දිට්ඨිය තියෙනවා. මොකද අපාගත වෙන්න කෙනෙක් ඉන්නේ පෙ. නේද? මිත්‍යා දෘෂ්ටිය තියෙන කොට කවුද අපාගත වෙන්නේ? සක්කාය දිට්ඨියෙන් හදපු මම. නේද? ඒත් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. මොකද අපාගත වෙන්න කෙනෙක් ඉන්නේ නැමේ. හැබැයි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ සුගතියට යන මාර්ගය ඕනනම් දැනගන්න පුළුවන්. ආ මෙහෙම කළොත් සුගතියේ යනවා, මෙහෙම කළොත් දුගතියේ යනවා කියලා දැනගන්න ඕනේ. ඒකට මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා කර්මඵල විශ්වාස කරගන්න. කර්මඵල විශ්වාස කරපු පළියටම අපාගත වෙන්නේ නැහැ කියලා සාතිකයක් නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති සම්මා දිට්ඨියට ආවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක යන මාර්ගේ දැනගත්තා. මාර්ගේ දැනගත්තටම දිව්‍ය ලෝක යන්න බෑනේ. අපින් කළොත් දිව්‍ය ලෝක යනවා කියලා දැනගත්තු පළියටම දිව්‍ය ලෝක යන්න පුළුවන්. අපින් කරන්නේ නැහැ. නේද? දැන් පින්කලොත් දිව්‍ය ලෝකේ යනවා කියලා දැනගෙන කරන්නේ පව්. යයිද දිව්‍ය ලෝක? දැනගත්තටම මදි. නේද? ඒකට අදාළ දේවල් කෙරෙන්න ඕනේ. හරි? එතකොට මේ ලෝකෙට අයිති හරි දැක්ම. ලෝකෙට අයිති නිවැරදි දැක්ම. පව් කළොත් අපාය යනවා, පින්කලොත් හොඳ තැනකට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හරි? ඒක අනිවාර්යයෙන්ම කියන්න බෑ. මං දානයක් දුන්නා ඒ හින්දා මං දිව්‍ය ලෝක යනවමයි කියලා. ඒකම මරණාසන්න මොහොතේදී සිහි වෙයි දන්නේ නෑනේ. හැබැයි කවදා හරි ඒකට විපාක නම් ලැබෙනවා. හරි? දාන දුන්නොත් බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ ඒකේ විපාකෙට. හැබැයි කොහේ ඉඳන් බඩගින්නේ නොවින්ද මාද කියන්නේ කියන්න බෑ. බල්ලෙක් වෙලා ඉපදුනත් හොඳට කන්න බොන්න තියෙන දැනක උපදින්. දාන ආනිසංස. නේද? අර දිව්‍ය ලෝකෙ ගිහිනුත් තිරිසනෙක් කියලා උපදින්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙත් ඉන්නවනේ සත්තු, ওই දෙවියන්ගේ වාහන එහෙම තියෙනවා. ඔව්. විශේෂ සත්තු. ඒ කතරගම දෙවියන්ගේ වාහනේ. එහෙමත් වෙනවා. හොඳට දාන එහෙම දෙනවා, පින් කරනවා. හැබැයි කොහෙද අකුසලයකුත් ගෑවිලා තියෙන්නේ. ඒක ඉතින් එහෙම දවසට බලන්නකො දිව්‍ය ලෝකෙ ගියද. ඒ පින පිරිසිදු නැත්නම් ඒ වගේ වෙන්න පුළුවන්. පිනේ ආනිසංසෙට ඔව් අජානීය අස්සයෝ එහෙම ඉන්නවා. ඔව් ඉතින් ඔව් තුන්සිත පැහැදිලා නැහැ. දාන නම් දීලා තියෙනවා. හැබැයි කොහෙද කොස්සක් තිබිලා තියෙනවා. පින්කම් කළාට මොකද්ද අඩුවක් තිබුණාම, විශේෂයෙන් සීලය පිරිසිදු නොවුනහම තමයි ඒ වගේ. හරි? මම එච්චර දිව්‍ය ලෝකෙ ගැන දන්නේ
නැහැ. සීල බැලුවේ නැහැ.
ඒක තමයි. එහෙම මේ නෑ නෑ දිව්‍ය ලෝකේ යන එක මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. හරි. දිව්‍ය ලෝකේ යනවා කියලා දැනගන්න එක අපායේ යනවා කියලා දැනගන්න එක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි ඒක සම්මිය දෘෂ්ටිය. හරිද? නේද? හැබැයි ඒක ලෝකෙට අයිති දැක්ක. ඔව්. ඒක තමයි ඒක ලෞකික සම්මා දිට්ඨිය. එහෙම අය තමයි පව් කරන්නේ නැතුව පින් කරන්නේ. නේද? ඒක හොඳ දැක්මක්. මේක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. හරි? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පින් පව් මොකුත් විශ්වාස කරන්නේ.
හරි?
ඒවා මෙහෙමයි. ඒවා මන් දන්නෙත් නෑ. ඕක දැනගත්තත් නිවන් අවබෝධ වෙන්නෙත් නෑ. මේ මාර්ගයට අදාළ දේවල් අපි කතා කරමු. ඉතින් හරි ආසයි. දැන් ඔන්න ලෑස්ති වෙලා අනිදිමත් ඔක්කොම ඉවරයි. දිව්‍ය ලෝකේ ගැන අහගන්න.
සාර පොල් ගහ දැක්ක විදිහ නිමිත්තක් ඉතුරු කරගත්තේ නැත්තම්
අන්න හරි.
ඒක අඥානන් වලට වැටෙන්නේ නෑනේ.
ඔන්න පොල් ගහට ආවනම් ආයේ ඔන්න ධර්මයේ ඉන්නවා. දැන් සිහි කරමු. නේද?
අපි දුක්ඛ අඥානන් වෙන්නේ නෑ නේද නිමිති ඉතුරු කරගත්තේ නැත්තම්.
ඔව්. දුක්ඛේ අඥානං හින්දමයි නිමිති ඉතුරු කරගන්නේ. ඒක තේරුම් ගන්න. මොකද අපි රූපේ බැසගන්නේ, රූපේ බාරගන්නේ, රූපේ සතුටු වෙන්නේ, ඔය ගැන කතා කරන්න කැමති වෙන්නේ දුක ගැන දන්නේ නැති හින්දා. මේ ඉතුරු කරගන්නේ දුක කියන එක දන්නේ. පංච උපාදානස්කන්ධයක් ඔය කියන එක දන්නේ. දැන් නිමිත්තමයි පංච උපාදානස්කන්ධ. වෙන මොකවත් නෙමෙයි. ඔව්. දැන් මේක පැහැදිලිද? ඔය නිමිත්තමයි පංච උපාදානස්කන්ධය කියන එක පැහැදිලිද? පැහැදිලිද? නැත්තම් කියන්න ආයේ ඒක ගැන හිතන්න. ඇයි ඇයි නිමිත්ත පංච උපාදානස්කන්ධය කියන්නේ? දැන් ඔන්න වතුරට එබෙන බල්ලගේ දැන් බල්ලෙක් ඉන්නවා කියන එක කොහෙද තියෙන්නේ? බල්ලගේ මනසේ නේද? ගොඩ ඉන්න බල්ලගේ මනසේ නේද? ඔව්. ඌට ළිඳ ළඟින් ගහක් යටට ගියත් නිමිත්ත අරගෙන බල්ලාගෙන හිතන්න පුළුවන්. අර ළිඳේ බල්ලෙක් ඉන්නවා. නේද? ඒ හිතේ ඉතුරු කරගත්ත නිමිත්ත. සටහන්. අර අපි ඉතුරු කරගත්තු පොල් ගහ වගේ. නේද? එතකොට ඔය නිමිත්තමයි පංච උපාදානස්කන්ධය වෙන මොකවත් නෙමෙයි. ඇයි? එතන තියෙනවා රූපයක් හිතන්. ඒකෙන් එන වේදනා වින්දනයක් තියෙනවා. සංඥාවක් තියෙනවා. සංකාරයක් තියෙනවා. විඥානයක් තියෙනවා. නේද? නැහිත ඇස් දෙක වහගෙනත් ඕක ගැන හිත හිතා ඉන්න පුළුවන්. ඒ ලෝකේ ජීවත් වෙන්න සිවුරු. නේද? එතකොට බලන්න ඔන්න පංච උපාදානස්කන්ධය තමයි ඒක. ඒක ගැන එන වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. අර නිමිත්තමයි ඇත්තටම සක්කාය වෙන්නේ. හරි? ඔය ඉතින් කවුද හිතන්නේ දැන් නිමිත්ත ගැන? හොඳට රස විඳ විඳ හිත හිතා ඉන්නේ. ඒ නිමිත්ත හින්දා මට සාපේක්ෂවයි මේ තියෙන්නේ. දැන් හිතන්න කෙනෙක් ඉන්නවා. නේද? දෙයක් පෙනෙව්වට පස්සේ ඒ දේ අත්දකින්නත් කෙනෙක් ඉන්නවා. මොකද දෙය කියන එක බාහිරයි. නේද? ඔය දැන් නිමිත්ත බාහිරයි නේද? පොල් ගහ බාහිරයි නේද? මනසේ ඇති වුණාට එළියේ තියෙන පොල් ගහක් ගැන නේද දැන් හිතන්නේ? ඒක බාහිර ලෝකෙට අයිති දෙයක්. ඒකට බාහිර ලෝකෙ දැන් හිතේ හිතන්නේ. නේද? ඒකට හිතන්න කෙනෙක් ඉන්නව නේද එතකොට? දැන් ඔන්න සක්කාය දිට්ඨිය ඔතන තමයි පහළ වෙන්නේ. ආත්ම සංඥාව ඔන්න ඔතන තමයි පහළ වෙන්නේ. මනසෙන් ධම්ම සිහි කරනකොට තමයි ආත්ම සංඥාව පහළ වෙන්නේ. මනසට අරමුණු වෙන ධම්ම තමයි ඔය හදාගත්තු දෙය. නේද?
එහෙන්
ඔව්. ඔව් දැන් මනසෙන් හදන දේවල් ඔක්කොම ප්‍රපංච කියන්නේත් ඕව. විතක්ක කියන්නේත් ඕව. යං සංජානාති තං විතක්කේ. නේද? යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේ. යං විතක්කේති තං ප්‍රපංචේති. ප්‍රපංච කියන්නේ දැන් මනසෙන්ම හදාගෙන දැන් තියෙනවා. මට හිතන්න දෙයක් තියෙනවා, ලෝකයක් තියෙනවා. පපංච ලෝකේ. පපංච සංඥා. තතෝ නිදානම් පපංච සංඥා. මෙන්න මේක තමයි මේ ප්‍රපංච සංඥාවේ නිදාණ ඇති වෙන්නේ මෙහෙම. හරි? ඒකෙන්මයි අතීත අනාගත වර්තමාන කියලා ඕවා දාන්නේ. මේක අතීත දෙයක්, මේක අනාගත දෙයක්, මේක වර්තමාන දෙයක් කියලා බෙදන්නේ ওই ප්‍රපංච ටික. හරි? දැන් ඒ හිතේ ඇති කරගත්තු ධම්ම කියන එක, ධම්ම කියන්නේ දැන් මනසට මෙනෙහි කරන්න දෙයක් තියෙන. මනසට අරමුණ එන්නේ මොනවද? ධම්ම. ඇහැට රූප වගේ මනසට ධම්ම. දැන් බල්ලා වතුරට එබුණා, හදාගත්ත ධම්ම ආරම්භණය. මොකක්ද ආරම්භනේ? බල්ලේ. තව බල්ලේ. නේද? ඒක ධම්ම. ඒක තමයි සටහන කියන්නේ. ඔය සටහන හොඳට බැලුවොත් වෙයි පංච උපාදානස්කන්ධයක්මයි. ඒකේ තියෙන රූප ගතිය තියෙනවා, වේදනා ගතිය තියෙනවා, සංඥා ගතිය තියෙනවා, සංකාර ගතිය තියෙනවා, විඥාන ගතිය තියෙනවා. හරි? ඒ හදාගත්තු පංච උපාදානස්කන්ධේම ඔය ධම්ම වෙන. ධම්ම වෙන නැත්තම් දෙයක් වෙන. දැන් සිහි කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ මනසෙන්ම හදපු දේ තමයි මනසටම අරමුණ වෙන්නේ. වෙනා. දැන් දේ හැදුවේ කවුද? මනස. වතුරේ ඉන්න බල්ලා හැදුවේ කවුද? මේ උඩ ඉන්න බල්ලාගේ මනස. මනසෙන්ම හදපු දෙයක්. සිහි කරන්න දෙ. ධම්ම. ඒක ආයේ ආයේ සිහි කරන්න පුළුවන්. ඇයි? ඒකට ආයේ අනිත් ආයතන ඕනද? නෑ, මනසට අරමුණ නේ ධම්ම. නිදාගෙන හීනෙන් උනත් බලපෑ. මනසට අරමුණ වෙන ධම්ම. ඒකට මේ මනසට අරමුණ වෙන ධම්ම නිසා තමයි ආත්ම සංඥාව එන්නේ. ඒ හින්දා තමයි ඔතන දකින්න තියෙනවා සබ්බේ ධම්මා අනත්තාති කියන එක. සබ්බේ ධම්මා අනත්තාති. එතන කියන්නේ ඕකේ අනිත්‍ය බලන්න කියලා. එතන කියන්නේ ඕකේ දුක බලන්න කියලා. සබ්බේ ධම්මා අනත්තාති නේද? සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියනවා. සබ්බේ ධම්මා අනත්තාති. ඇයි එතන තමයි ආත්ම සංඥාව එන්නේ? සක්කාය දිට්ඨිය පිහිටන්නේ ඔතන. ඒ කියන්නේ දැන් එහෙන් රූප සංඥාව ගැනීමේදී ඔන්න හැදෙනවා මනසට බාර කරන්න දෙයක්. හිතට අඳුර ගන්න දෙයක් බාර දෙනවනේ. දැන් එහෙන් දකිනකොට නේද? රූප සංඥාව විතරනේ ඇහැට ගන්න පුළුවන්, වර්ණ සටහනක් විතරනේ. ඕක බාර දෙනවා මනසට. මනසට බාර දෙන්නේ ධම්ම කරලා මේක. කර මනසට ආයේ ඇහැ වුන්නේ නැහැ. නේද? ඇහි වැඩේ දැන් කරලා ඉවරයි. දැන් මනසට හිතන්න ධම්ම හදලා දීලා තියෙනවා. ඒකට මනස තමයි ওই ධම්ම කියන එක අරගෙන ඒක ගැන චේතනා ඇති කරන්නේ. ඒ වයින් තමයි ඔ මේ ඉන්නේ බල්ලෙක් කියලා කියන්නේ. ඇහැ දන්නේ නැහැ මේ ඉන්නේ බල්ලෙක් කියලා. ඇහැට පුළුවන් වර්ණ සටහන අරන් දෙන්න විතරයි. හරි? චක්කු විඥානේ කෘත්‍ය ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියන එක විතරයි. හරිද? ඊට පස්සේ මනස තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. මේ සංස්කරණය කරන්නේ. හරි? චේතනා ටික ඒකට තව තව පොර ටිකක් දාන්න ඕන. කලින් අත්දැකීම් ටික. නේද? මම කලින් බල්ලෙක් දැකලා තිබුණා හින්දා තමයි ඔය පෙන්නේ බල්ලෙක් කියලා කියන්නේ. නේද? ඒවා ටික ගන්නෙ කොහෙන්ද? ඒ පරණ ධම්ම. පරම ධම්ම නෙමෙයි පරණ පුරාණ. පරණ අවිද්‍යාවෙන් එකතු කරපු ඇසුරු කරපු දේවල්. ඒවා ටිකත් ආශ්‍රව. පෙර ඇසුරු කරපුවත් එකතු කරගන්නවා දැන් ගත්ත දෙයට. ඒ ටික දාලා හදන අලුත් එකක්. අලුත් ධම්මතාවය. චේතනා ටිකක් හදනවා. ඈ ඊට පස්සේ අනාගතේ පුළුවන් ඕක. දැන් ඒ බල්ලව හදාගත්තට පස්සේ දැන් ඒ බල්ලා ආයෙ මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ඒක පුරාණ ආශ්‍රවය. නේ අලුත් එකට ඒක එකතු කරන්න පුළුවන් ආයෙ හිතන එක. ඒ බල්ලා හින්දා තරහ ගන්න පුළුවන්. ඒ බල්ලට කෑම ටිකක් දෙන්න හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. තේරෙනවා. ඒ බල්ලා එක්ක තරහ ගන්නත් පුළුවන්, බල්ලට කෑම ටිකක් දෙන්න හිතෙන්නත් පුළුවන්, තින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. පැහැදිලි? ඔය හදාගත්තු ධම්මාරම්මණේ හින්දා, ලෝකෙට අයිති දේ හින්දා පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. පව් කරන එක නම් දන්නවා, පින් කරන්නත් පුළුවන්. හරි, භාවනා කරන්නත් පුළුවන්, ධානයක් වඩා ගන්නත් පුළුවන්. බැයි, ඔය අරමුණම හිතේ තියාගෙන බලා ඉන්න, හිත එකඟ කරගෙන ද සමාධියකට යන්න පුළුවන්. හරි, ඒ සමාධිය ධාන වලට වඩන්නත් පුළුවන්. දැන් කසින භාවනා වලදී එහෙම ඕක කරනවා නේද? නිමිත්ත අරගන්නවා, සටහන අරගන්නවා, ওই දිහා බලා ඉන්නවා. බලා ඉඳලා ඉඳලා නะ අෂ්ට සමාපatti දක්වාම වඩන්න පුළුවන්. රූපාවචර විතරනේ, අරූපාවචරත් වඩන්න පුළුවන්. අරූපාවචර වඩනකොට මොකද වෙන්නේ? ඒවට කියනවා අපි පිනුත් නිමෙයි, පවුත් නිමෙයි, ආනෙන්ජාවි සංකාර. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනෙන්ජාවි සංකාර. ආනෙන්ජාවි සංකාර කරන්නත් පුළුවන්. අවිද්‍යාවෙන් නිමෙයිද? නිමිත්ත ඉතුරු කරගත්තේ අවිද්‍යාවෙන් නෙමෙයි, අවිද්‍යාවෙන්. ඒ හින්දා තමයි අවිද්‍යාපත්‍ය සංකාරා කියන්නේ. ඔව්, ඒක සංඥාව කියලාත් හිතන්න පුළුවන්. ඒ වුණාට උතන පහම තියෙනවා. සංඥාව කියනකොට රූපයක් කියන හැඟීමක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඒක තමයි ධම්ම වෙන්නේ. පහම තියෙනවා කියලා අපි හිතන. දැන් මනසට අරමුණු කරන්න පුළුවන්.
සංඥාවයි කියලා බාරගත්තත් එතන
ඔව්, දැන් සංඥාව කියලා මේ හිතේ තියෙන එකක්මයි මේ හිත හිතා ඉන්නේ කියලාද හිතන්නේ? එළියේ තියෙන පොල් ගහ ගැනද හිතන්නේ? එළියේ තියෙන රූපේ ගැනනේ ඔය හිතන්නේ. නේද? ඒක රූපමය හැඟීම එතන
තියෙනවා.
ඔව්, රූපමය අදහසක්මයි ඔය. ඔව්, සංඥාව කිව්වට ඔතන නාම ධර්ම ටික තියෙනවා ඔක්කොම. අඩුවෙන් කෙරෙන්නේ නැහැ. අර සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන හතම තියෙනවා. තව වැඩිපුර ඒවක් තියෙනවා චෛතසිකවල. චෛතසික තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ටික. ඒ ටික විතරක් නෙවෙයි, 52ක් තියෙනවා නේද? ඔව්. මේ 52ම යෙදෙනවත් නෙවෙයි, මේවට අමතරව තව කීපයක් යෙදෙන්නත් පුළුවන්. එතකොට ඕකේ අපිට ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන්. මේ සංඥාව කියලා හිතුවට මතක තියාගන්න මේ චිත්ත චෛතසික ටික ඔක්කොම තියෙනවා. ඔය පොදිය තමයි ධම්ම වෙලා දැන් හිතටම අරමුණු වෙන්නේ ඊළඟට. හරි, දැන් මෙතන එතනත් නිමෙයි වැරද්ද තියෙන්නේ. දැන් ධම්ම කියන එක මනසට අරමුණු වෙනවා කියන එකේ වැරද්දකුත් නැහැ. දැන් ධම්ම කියන එක මනසට අරමුණු වීමේ ලොකු වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ මේ අරමුණු කරන්නේ අර එළියේ තියෙන රූපයක් නේ, ලෝකෙට අයිති දෙයක් නේ කියලා හිතන තැන තමයි ලොකු වැරද්ද තියෙන්නේ. මේ මනසට අරමුණු වෙන ධම්ම කියලා පේන්නේ. හිතට අරමුණු වෙන ධම්ම කියන්නේ අර හිතෙන් දකින හීනයක් වගේ දෙයක් නේද? හිතෙන්ම හදපු දෙයක් හිතෙන් බලන. නේද? හිතෙන්ම හදපු දෙයක් දිහා හිතෙන්ම බලනවා. ඕක එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. බැ. හැබැයි අපි ඉන්නේ එළියේ තියෙන දෙයක් මතක් කරනවා කියන දෘෂ්ටි. දැන් බල්ලට වෙලා තියෙන්නේ ඕකයි. බල්ලව හැදුවේ හිතෙන් නේද? ඒ වුණාට ඌ බල්ලා ගැන මතක් කරනකොට හිතන්නේ මේ හිතෙන් හදපු බල්ලෙක් ගැන මං හිත හිතා ඉන්නවා කියලාද එළියේ ඉන්න බල්ලෙක් ගැන හිතනවා. එළියේ ඉන්න ලෝකෙට අයිති සම්මස්නහර ඒවයින් හැදිච්ච පණ තියෙන බල්ලෙක් ගැන හිතනවා කියලා. නේද? ලෝකෙ ගැන හිතනකොට කවුද හිතන්නේ? මම පහළ වෙන්නේ. එතකොට මේ ධම්මා කියන එකේ ආත්ම හැඟීම ඇවිල්ලා මම තමයි එළියේ තියෙන දේ ගැන දැන් හිතන්නේ. ඔන්න ඔතන තමයි වැරද්ද තියෙන්නේ. ඒ හින්දා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සබ්බේ ධම්මා අනත්තාති කියන එක තේරුම් ගන්න. අපි ඉන්නේ ආත්ම කියන එක. ධම්මය දකින්නේ ආත්ම දෘෂ්ටියෙන්. එළියේ තියෙන දෙයක් කියලා දකින්නේ. නේද? ඒකට අපිට සබ්බේ ධම්මා ආත්මාති. ඒ ධර්මය හිතන්නේ ලෝකේ තියෙන දෙයක් කියලා. නේද? දැන් ලෝකේ තියෙන දෙයක් කියලානේ දැන් ඔළුවේ තියාගෙන මතක තියාගෙන ඉන්නේ කාට හරි කියන්න ඉන්නේ මගේ හිතේ තියෙන දේක් මං කියන්නම් කියලාද? නැහැ මං එනකොට අරහෙ තියනවා දැක්කනේ. ආ පොල් ගහ මං හිතෙන් හදාගත්ත එකක් කියලාද දැන් අනිත් එක්කෙනාට කියන්නේ නැත්තම් අර අර අතන මේ එළියේ තිබුණානේ ලෝකෙට අයිති දෙයක් විදිහට. ලෝකෙට අයිති මම අත්දකපු දෙයක් විදිහට නේද කියන්නේ. දැන් ඒක කරන්නේ ආත්ම දෘෂ්ටියෙන් නේද? ලෝකෙට අයිති දෙයක් මේ මං දැනගත්තා ඔන්න ඕක වාටත් කියන. කියලා නේද කියන්නේ? දැන් ඕකේ හැංගිලා තියනවා නේද? ආත්ම දෘෂ්ටිය. දැන් ධම්ම නිසා ආත්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සබ්බේ ධම්මා අනත්තාති කියලා ඇත්ත ඇති හැටියට දකින්න. ඇයි එහෙම කියන්නේ? අපි ඉන්නේ ආත්ම දෘෂ්ටියෙන්. මේ ධම්ම ආත්ම දෘෂ්ටියෙන් තමයි දකින්නේ. පුද්ගලයා ඉන්නවා පුද්ගලයාට අත්දකින්න ලෝකේ තියනවා කියන දෘෂ්ටියෙන් තමයි ධම්ම අපි බාරගන්නේ. එතකොට ඔතන ඇත්ත ඇති හැටි කියන්නේ සබ්බේ ධම්මා අනත්තාති බව යදා පඤ්ඤාය පස්සති ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න. ඔය මනසට අරමුණු වෙන හැම ධර්මතාවයක්ම ඇත්ත ඇති හැටියට යදා පඤ්ඤාය පස්සති කියන්නේ සබ්බේ ධම්මා අනත්තාති බව. ආත්ම ස්වභාවයක් කොතන නැහැ. මේක හිතටම හිතුණ සිතවිල්ල. හිතට අරමුණු වන හිතෙන්ම හදපු දෙයක්. නේද? එළියේ තියෙන දෙයක් නෙවෙයි. මේ මනස ඇතුළෙම සිද්ධ වුණ දෙයක්. මනස තියෙන්නේ ශරීරය කියලා හිතුවොත් ශරීරය ඇතුළෙම සිද්ධ වුණ දෙයක්. නේද? ඒකට එළියේ තියනවා කියලා හිතන හැම දෙයක්ම මේ බඹයක් පමණ වුණ ශරීරය තුල සකස් කරපු දෙය. සබ්බේ ධම්මා අනත්තාති බව තේරුම් ගන්න පුළුවන් ওই ටික මනසෙන්ම හදපු දෙයක් කියලා දැක්කෝ. ඒක සබ්බේ ධම්මා අනත්තාති බව යදා පඤ්ඤාය පස්සති. එතකොට අර රැවටීම හින්දා යම් කිසි දුකක් ඇති කරගත්තා නම් අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියන. ඒකට තේරුම් ගන්න ඕන මේ ලෝකේ හදන්නේ මනසෙන්මයි. සබ්බේ ධම්මා. එහෙන් ගත්තා කිව්වට ආයේ අර වතුරට එබෙන බල්ලා මතක තියාගන්න. එහෙන් දැකලානේ රූපයක් තියෙනවා කියලා අදහස ආවේ. ඊට පස්සේ ඒක බාර දුන්නේ මනසට. නිමිත්තක් හදලා ධම්මාරම්මණයක් හදලා මනසට බාර දුන්නා. ඊට පස්සේ මනසට වැදගත් නෑ ඇහැ තියනවාද රූපේ තියනවාද මොකුත් වැදගත් නෑ. දැන් ලෝකෙට අයිති කියලා විශ්වාස කරන එකේ සටහන තියෙනවා. හරි? ඒක තමයි මනසට ධම්මාරම්මණය වෙන්නේ. එතකොට ධම්ම කියන එක පැවතුණාද මනසෙන් හැදුවද? මනසෙන් හැදුවා. ධම්ම කියන එක හැදුවෙත් මනසෙන්. එතකොට ඉස්සෙල්ලා තියෙන්න ඕන මනසද ධම්මද? මනසට අරමුණු කරන ධම්ම ටික හැදුවේ කවුද? මනස. එතකොට මනසම නේද ප්‍රධාන උනේ? ඉස්සෙල්ලා තියෙන්න ඕන මනස. හරි? දැන් බල්ලගේ මනසෙන් නේද හැදුවේ එළියේ ඉන්න බල්ලේ? නැතුව ධම්ම ටික බල්ලා ඉස්සෙල්ලා පහළ වෙලා ඊට පස්සේ මනස ඇති වුණා නෙවෙයි. නේද? ඉන්න බල්ලා දකින්න මනසක් හැදුනා නෙවෙයි. මනස තමයි මුල් වෙන්නේ. මනෝ පුබ්බං ගමාදම්. ධම්ම කියන එක දෙවෙනි. මනස මුල් කරගෙනමයි ධම්ම හදන්නේ. මනෝ පුබ්බං ගමාදම්. ඒ මනසමයි ශ්‍රේෂ්ඨ. මනෝ සෙට්ටා මනෝමය. මනෝමය කියන්නේ කරන ලද මයා කියන්නේ නේද? ඔය කියන්නේ ලෝහමය කියලා කියනවා නේද? මොනවටද කියන්නේ? ලෝහ වලින්. ස්වර්ණමය කියන්නේ රත්තරන්. මනෝමය කියන්නේ මනෝමය. මනෝමයා ටික තමයි අපිට තියෙන ලෝකෙ. නැයි ඉතුරු ටික හොයාගන්න. තමන් හොයාගන්නවා. ධර්මය තේරුම් ගන්න. ඥානතෝ පස්සතු. ඔව්. බාහිර ලෝකේ දකින්නේ නැහැ. මනෝමයාමයි දකින්නේ. මනෝ පුබ්බං ගමාදම්මා මනෝ සෙට්ටා මනෝමය. එතකොට මේ මනෝමයා ගැන මනසෙන් හදපු දේ ගැන අපිට සමහර වෙලාවට කැමතියි සමහර වෙලාවට අකමැතියි නේද? හැමතිස්සෙම කැමති දේවල් හදන්නේ නැහැ. අකමැති දේවල් මනසට අරමුණු වෙනවා. ඔව් දැන් ඒ දේ ගැන නේද අපි කතා කරන්නේ හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ. ඒක තමයි කියන්නේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝති. හා පදුට්ඨේන භාසතිවා කරෝති. ප්‍රසන්න කරගෙන ඒ ගැන හිතන්නත් පුළුවන්. ඔව් පදුට්ඨේන අප්‍රසන්න විදිහට අකමැති විදිහට ඒ ගැන කියන්න කතා කරන්න හැසිරෙන්නත් පුළුවන්. හරි ප්‍රසන්න විදිහට කළොත් දිව්‍ය ලෝකේ. අපි කම්මස්සගත සම්මාදී. දැන් මනසෙන් හදපු දේ ගැන ඊළඟට ඒ දේ අමතක කරලා මේක හොඳයි කියලා බාර අරන් ප්‍රසන්න විදිහට හිත සතුටු කරගෙන වැඩ කළොත් පිං කරනවා. අසතුටු විදිහට වැඩ කළොත් පව් කරනවා. පව් කළොත් අර ගුණාපසුපස එන කරත්ත රෝදී වගේ. දෙයරෙන්න බෑ. බර ඇදගෙනමයි යන්නේ. පව් විපාකෙමයි එන්නේ. මම කරත්තේ කියන්නේ බොහොම බර දෙයක් නේ නේද? එතකොට මේ අප්‍රසන්න විදිහට වුණොත් අර බරට එන කරත්ත රෝදී වගේ. ප්‍රසන්න විදිහට කළත් පස්සෙන් එනවා. කවුරු වගේද? හෙවණැල්ල. හෙවණැල්ල බරයිද? කරත්තේ ඇදගෙන යනවා වගේද හෙවණැල්ල එක්ක යන්නේ? නෑ ඒක හරි සනීපයි සතුටුයි සුවදායකයි නේද? ඒවට තමයි පින් කියන්නේ. එතකොට ඔය හොඳ විපාක කියලා සතුටු වෙන දේවල් කියන්නේ ඒකත් මතක තියාගන්න අතාරින්න නැතුව පස්සෙන්ම එනවා. හරි. ඒ පස්සෙන් එනවා කියන්නේ මොකද්ද? ලෝකේ යනවා. සංසාරේ යනවා. හැබැයි සැප සුවදායකයි නේද? අර දිව්‍ය ලෝකේ වගේ බර නැහැ. ඈ
සත්‍ය අවබෝධ කරගත්තොත් ඉතින්
අවබෝධ කරගන්න ඕන මනෝමයා. මේ මනසෙන් හදපු දෙයක් නේ. දැන් අවබෝධ කළේ නැත්නම් වෙන්නේ පිම්පව් කරන. එතකොට පිම්පව් වල විපාක ගැන විශ්වාස කරන එක තමයි ලෝකෙට ඇති සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියෙන් මිදී එතනින් එහාට මනෝමයා කියන එක දැකීම තමයි ලෝකෝත්තර සම්මාදිය. ඕක ලෝකෙට අයිති දෙයක් නෙමෙයි, මේ මනසෙන්ම හදපු දෙයක්. දැන් ඔන්න එළිය පැත්තට නෙමෙයි ප්‍රඥාව යොමු කරන්නේ. මනස. මනසෙන් කරන මනෝමයා කියන එකට. නේද? මනසෙන් කරන සකස් කිරීම දිහා දැන් විදර්ශනය කරන විශේෂයෙන්ද. එතකොට මේ ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් මිදෙන. නේද? මනසෙන්ම සකස් කරන මනෝමයා කියන ලෝකයක් නෙමේ තියෙන්නේ. අර දැන් ඔන්න බල්ලට ප්‍රඥාව පොඩ්ඩක් ආවොත් ඔය බල්ලත් මනසෙන්ම හදපු බල්ලෙක්. මෙච්චර කල් ලෝකෙට ආйти සතර මහා ධාතු රූපය කියලා හිතාගෙන හිටියට ඔය බල්ලා එළියේ නෙමෙයි ඉන්නේ මනස තුල. මනෝමය බල්ලෙක් නේ. මනෝමය. ඔව්. දැන් මනෝමය බල්ලා තමයි මනසට ධම්ම වෙන්නේ. කවුද හැදුවේ ඒක? ඉස්සෙල්ලාවේ මනස. මනසෙන්ම හදපු බල්ලා තමයි ධම්ම. ඒකට මනෝපුබ්බං ගමා ධම්මා. හා? මනෝසෙට්ටා මනෝමය. ওই ටික ওই තියෙන. එතන ඇති වෙන විදිය ඔන්න දැක්කනම් අපි අයිද ඉතුරු කොටස ලෝකෙට අයිති විදියට කතා කරන්න ක්‍රියා කරන්න යයිද නැහැ. දැනටනම් Taman එහෙම යනවා. අර එකතු කරගෙන තියන් ඉන්නේ අර යට මෙයාට කියන්. ඈ මේ මනෝමයා කියන එක නෙමෙයි. ඔන්න මං හිතෙන් එකක් හදාගත්ත මෙන්න මේක ඔයාට කියනවා කියලා නෙමෙයි කියන්නේ. අන්න මං එනකොට දැක්කා එළියේ තියෙනවා අද්ද කියලා. බාහිර දේ තමයි කියන්නේ යා. නේද? අර සාප්පුවේ මේ බඩුව තිබුණා මෙහෙමයි මෙහෙමයි. ඔව්. දැන් ඔතන ඔය මට්ටමට යනකොට දිත්තේ දිත්ත මත්තන්ද කියන එක ඔන්න හොයන්න හොඳයි. දැන් ධර්මයට අනුව විමසන්න. දැන් පළවෙනි දේ තේරුම් ගන්න වතුරට එබෙන බල්ලා දිත්තේ දික්ක මත්තන් වුණාද බල්ලෙක්ව හදාගත්තාද? ධර්මයක් ධම්ම හදාගත්තා නේද? දිත්තේ දික්ක මත්තන් වුණා නම් මනසට සිහි කරන්න ධර්මයක් ඉතුරු කරගනියි. ඒ කියන්නේ ඔන්න දැන් දිත්තේ දිට්ටමත්තං කියන එක රහතන් වහන්සේගේ මට්ටම කියලා තේරුම් ගන්න. එතකොට උපාදාන කතාවක් කියදෙන්න බෑ. හරි? අපි දැන් අර සාපේක්ෂව නේද? ඔව් අපි වතුරට ඉබුණා වගේ. ඒ අර මුලාවේ නෑ දැන්. නෑ. අවිද්‍යාව යෙදිලා නෑ. නේද? නෑ දැන් බල්ලෙක් ඉන්න සංඥාව නෑනේ අපිට වතුරේ ඉන්න සංඥාව. දැන් බල්ලගේ දෘෂ්ටියෙන් නම් පාවිච්චි කළේ ඇහැ. අපේ මනස ක්‍රියා කළේ. එතකොට ඉන්නවා බල්ලෙ. නේද? දැන් බල්ලට දිත්තේ දිට්ට මත්තන් වුණා නම් මොකද වෙන්නේ කියන එක දැන් අපි අපේ නුවණින් බලන්න ඕන. දැන් අපිට බල්ලෙක් පිහිටලා නෑනේ.
දෙවිත
මතුණා නම් බල්ලෙක් පිටන්නේ නැහැ උන්ට. ඔව්. දැන් අපි නිකන් ඒ මේක උපමාවක් විතරයි හොඳද? දැන් අපි එතෙන්දි දිත්තේ දිට්ට මත්තන් වගේ. බල්ලා දැකීමට අමතරව බල්ලෙක් හදාගෙන. ලෝකෙට අයිති බල්ලෙක් හදාගෙන. ඒකට දැකීමට අමතරව දකින්න දෙයක් හදාගෙන. දකින්න දෙයක් හදාගත්තාම දකින්න කෙනෙකුත් හදාගෙන. වෙනවද? වතුරේ ඉන්න බල්ලෙක් හදාගත්තහම ඒ බල්ලා අත්දකින්න මම කියන බල්ලෙකුත් හදාගන්න. ඒ දෙකම හැදුවේ කවුද? බල්ලාගේ මනස, මනෝමය. මනසෙන් හැදුවේ. නැතුව වතුරේ බල්ලෙක් හිටියේ නැහැ. මේ අපේ මට්ටමට පේනවා. නේද? ඔය බල්ලාගේ මෝඩකමටමනේ ඔය බල්ලෙක් හදාගෙන. මූතරහ අරන් ඉතියි. අපට එහෙම පේනව නේද? ඔව් දැන් අපේ තැනට එන්න කලින් බල්ලව තේරුම් ගන්න. මොකද අපි ඉන්නේ බල්ලගේ දෘෂ්ටි. ඕකෙන් මිදෙන්න මේක තේරුම් ගන්න. දැන් ඇහෙන් දකින්නකොට අර බල්ලා වතුරට එබෙනකොට වගේ ඒ බල්ලට ඒ අවබෝධය ආවන. එතන 얘දෙන අවිද්‍යාව නැති වුණා නම් බල්ලා තව දුරටත් රැවටෙයිද බල්ලෙක් ඉන්නවා කියලා? නෑ. එතකොට ඒ වතුරේ ඉන්න බල්ලාට මොකද වුනේ? නිරෝධ වුණා. ඉස්සෙල්ලා හටගත්තා දැන් නිරෝධ. නේද? අවිද්‍යාවෙන් බලනකොට බල්ලෙක් හටගන්නවා. අවිද්‍යාව යෙදෙන්නේ නැති වුණාම බල්ලෙක් හටගන්නේ නෑ. පිහිටන්නේ නෑ. රූපය හටගන්නේ නෑ. රූපය පිහිටන්නේ නෑ. සතර මහා ධාතු රූපය පිහිටන්නේ. මනසේ රූපය සමහර විට හැදෙයි. අන්න බල්ලෙක් වගේ පේනවා කියන අදහසයි.
ඒක හැදෙනවා.
බල්ලෙක් වගේ පේනවා හැබැයි මනසටයි පේන්නේ. බාහිරේ ඉන්න සතර මහා ධාතු බල්ලා පිහිටයිද? නැහැ. හරි. අවිද්‍යාව තියෙනකොට බාහිරේ ඉන්න සතර මහා ධාතු බල්ලා පිහිටෙනවා. ඕක තමයි ලෝකයේ ඇතිවීම. හරි. සතර මහා ධාතු බල්ලා පිහිටනවා. විද්‍යාව පිහින් ඒ කියන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැති වෙනකොට සතර මහා ධාතු බල්ලේ පිහිටන්නේ නැහැ. දැන් දැකීම නැද්ද?
පේනවා.
දැකීම
කියන්නේ.
රූපයක් පේනවා නෙමෙයි ඇහැ. පෙනීම කියන සිද්ධිය තියෙනවා. රූපයක් කියන කතන්දරේ එන්නේ
නැහැ.
ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් කියන දේ පිහිටන්නේ නැහැ. පෙනීම කියන සිද්ධියක් නැද්ද?
තියෙනවා.
ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕනේ. දැන් පෙනීම කියන සිද්ධිය තිබුණට බාහිර රූප පිහිටන්නේ නැහැ. ලෝකය පිහිටන්නේ නැහැ. ලෝකයට අයිති බල්ලා පිහිටන්නේ නැහැ. පෙනීම කියන සිද්ධිය තියෙනවා. ලෝකයට අයිති සතර මහා ධාතු බල්ලා පිහිටන්නේ නැහැ. නේද? ඒක හිතෙන් හදපු දෙයක් කියලා දන්නවනේ. පෙනීම. මනසෙන් තමයි මනෝමයා තමයි ඒ බල්ලා. එතකොට සතර මහා ධාතු බල්ලා පිහිටනවද?
නැහැ.
එතකොට බලන්න ලෝක නිරෝධයක් එතන තියෙනවා. ඉස්සෙල්ලා තියනවා කියපු බල්ලා දැන් නිරෝධයි. ඉස්සෙල්ලා පෙනීම අවිද්‍යාවෙන් පෙනීම සිද්ධ කරනකොට සතර මහා ධාතු බල්ලෙක් හිටියා. හරි. ඒක හේතුඵල දැකලා ඇයි සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළේ කියන අවබෝධේ ආවහම ඕකම තමයි ඒකේ පටිච්ච සමුප්පන්න බව දැක්කහම ඒ බල්ලා නිරෝධයි. හරි. අරක පටිච්ච සමුප්පන්න වුණ බල්ලෙක්. මනසෙන් මවපු පටිච්ච සමුප්පන්නව ඉපදිච්ච බල්ලෙක් තමයි ඉස්සෙල්ලා ඉන්නවා කියලා විශ්වාස කළේ. එතකොට පෙනීමට අමතරව මවපු මනසෙන් මවපු බල්ලෙක් හිටියා. එයා පටිච්ච සමුප්පන්න බල්ලෙක්. ඒ පටිච්ච සමුප්පන්න කියන්නේ එහෙම හිතන්න හේතු තියෙනකොට පෙනුන බල්ලෙක්. හේතු තමයි අවිද්‍යාවයි ඉතුරු ඒකට අවශ්‍ය වුණ දේවල් ටික. නේද? ඒ හේතු ටික යෙදෙනකොට බල්ලෙක් හිටියා. ඔන්න දැන් බල්ලගේ හට ගැනීම දකින්න. දැන් බල්ලෙක් වගේ පේන්න හේතු ටික දකින්නවා දැන්. හරි. අවිද්‍යාව නිසා, අවිද්‍යාව විතරක් නෙමෙයි තව ප්‍රත්‍ය යෙදෙනවා. අවිද්‍යාව මුල් වෙනවා. ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒ නිසා සතර මහා ධාතු බල්ලෙක් හටගත්තා. ඒ කියන්නේ අපි දැන් දන්නවා ඒ බල්ලගේ දෘෂ්ටියෙන් බැලුවොත් බල්ලෙක් කොපේ. අපේ දෘෂ්ටියෙන් බැලුවොත්, අපේ දැක්මෙන් බැලුවොත් බල්ලෙක් පිහිටන්නේ නැහැ. ඔව්. පෙනීම විතරයි. ද පේන්නේ නැහැ කියන්න පුළුවන්.
බෑ.
පේන. එතකොට දිත්තේ දිත්ත මත්තන් එතනින් එහාට දකින්න දෙයක් පණවන්නේ නැහැ. දැන් බල්ලා දකින්න දෙයක් පණවනවා. දකින්න දෙයක් පැනෙව්වොත් ඒ නිසා මම කියන බල්ලෙක්, මම කියන කෙනෙක් සක්කාය දිට්ඨියක් හටගන්නවා. හරි. ඒකට බාහියට දෙන උපදේශය තමයි බාහිය දිත්තේ දිට්ඨ මත්තන්. දිත්තේ දිට්ඨ මත්තන් දැකීම දැකීම මාත්‍රයක් විතරයි. එහෙම වුණත් බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් කියන්නේ අර බාහිර රූපයෙන් පිහිටන්නේ නැහැ. එවිට බාහිය ඔබ, ඔබ කියන්නේ දැන් කෙනා නේද? එයින් නොපිහිටයි. හරි. තේරුම් ගන්න මේ කියන්නේ. හරි. දිත්තේ දිට්ඨමත්තං වුණොත් එවිට බාහිය ඔබ එයින්. එයින් කියන්නේ බාහිර දෙයින් පිහිටන්නේ නැහැ. බාහිර දෙයක් නිසා ඔබ කියලා සංඥාවක් එන්නේ නැහැ. හරි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. ඒ කියන්නේ ඒ රූපය තුල පිහිටන්නේත් නැහැ. හරි. තේරුණාද? මේ ඔව් මේ කියන ටික අහගන්න. දැන් දිත්තේ දිට්ඨමත්තං වුණොත් එයින් නොපිහිටයි. එයින් කියන්නේ බාහිර රූපේ නේද? එහිද නොපිහිටයි. මෙහිද නොපිහිටයි. හරි ගැඹුරුයි ඔය කියන ටික. දැන් ඔකේ අනිත් පැත්ත බැලුවොත් රූපයක් පැනෙව්වොත් එහෙම වතුරේ ඉන්න බල්ලෙක් සතර මහා ධාතු රූපයක් පැනෙව්වොත් එයින් පිහිටනවා ඔබ. ඇයි? ඒ බල්ලව අත්දකින්නේ මම. සමහර විට එහි පිහිටන්නත් පුළුවන්. ඒක වෙනම තේරුම් ගන්නවා. බාහිර රූපයේ. හරි? නැත්තම් අපිට රූපයේ බල්ලෙක් ඉන්නවා කියන අදහසක් එනවා. නේද? තව කෙනෙක්ව ඇති කළා. ඒකත් සක්කාය දිට්ඨිය. හරි? බල්ලා අතන සත්වෙක් ඉන්නවා කියන දෘෂ්ටියට එනවා. හරි? එතකොට එයින් නොපිහිටයි, එහිද නොපිහිටයි. දිත්තේ දික්කමත් අංගුන. කියන්නේ බල්ලා පැනෙව්වේ නැත්තම්. දැකීමෙන් දැකීමේ සිද්ධිය විතරයි. හරි? මෙහිද නොපිහිටයි. එතන තිබුණොත් තමයි මෙතනක් තියෙන්නේ. එතකොට එහි පිහිටියේ නැත්තම් මෙහිත් පිහිටන්නේ නැහැ. නේද? මෙහෙමම ඉන්නවා කියලා දෘෂ්ටියක් එන්න විදිහකුත් නැහැ. ඔය දෙක අතරත් නොපිහිට උභය අන්තරි. මෙහෙයි එහෙයි කියන කොන් දෙක අතරේ කොහේවත් පිහිටන්නේ නැහැ කියලා තමයි බාහියට දේශනා කරන්නේ. හරි? බාහිය දිත්තේ දික්කමත්තන් වුණොත් එහෙන් දැකීම මාත්‍රයක් පමණක් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි, එහිද නොපිහිටයි, මෙහිත් නොපිහිටයි, මේ දෙක අතර කොහෙවත් නොපිහිටයි. දැන් බලන්න ඔන්න ඕක ගැඹුරින් මෙනෙහි කළොත් දැකීම මාත්‍රයක් පමණක් වුණොත් රූපයක් හටගන්න බෑ ලෝකෙට අයිති රූපයක්. නේද? මෙහෙ කෙනෙක් හටගන්නත් බෑ. මේවා සිහියෙන් අහගෙන ඉන්න කතා කරන්න පුළුවන්. මේ ටික නුවණින් මෙනෙහි කළොත් ඕකම ඇති දැනගන්න. ප්‍රශ්න අහනවට වඩා කියන දෙයට හිත යොමු කරන්න. එවිට බාහිය ඔබ එහිත් නොපිහිටයි. දැක්මක් තියෙනකොට දැකීම මාත්‍රයක් පමණක් නම් ඒකේ හරියට පටිච්ච සමුප්පන්න බව දැක්කනම් මතකද කියන්නේ දැන් මම පටිච්ච සමුප්පාදේ තාම විස්තර කළේ නැහැ. මේක පටිච්ච සමුප්පන්න බව දැක්කනම් දැනට හිතාගන්න මනසෙන්ම හදපු දෙයක් කියලා දැක්කන. ඇත්තට පවතින ස්වභාවයක් නෙමෙයි මනසෙන් පෙන්නුම් කරන ස්වභාවය. දැකීම මාත්‍රයක් පමණයි. දැකීම මාත්‍රය හීනනුත් දකින්න පුළුවන් නේ. එළියේ තියෙන්නම අවශ්‍ය නැහැ. يعني හිතට අරමුණු වෙන ධම්ම ස්වභාවයක් විතරයි. හරි? එතකොට ඒ දැකීම මාත්‍රය වුණත් බාහිර රූපයක් පණවන්න බෑ. සතර මහා ධාතු රූපයක් පණවන්න බෑ. සතර මහා ධාතු රූපයක් පැනෙව්වේ නැත්නම් ලෝකයක් පණවන්න බෑ. දැකීම නිසා ලෝකයක් පණවන්න බෑ. මේ දැකීමේ සිද්ධිය නිසා ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා පණවන්න බෑ. නේද? ඒ කියන්නේ ඇහෙන් දැකලා විතරක් කවදාවත් එළියේ තියෙන්නේ මේ ස්වභාවය කියලා අඳුරගැනීමේ හැකියාවක් නැහැ. ඇහෙන් දැකලා විතරක් එළියේ පවතින්නේ මෙන්න මේ ස්වභාවයයි කියලා නිගමනයකට එන්න විදිහක් නැහැ. පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා කියන එක විතරයි කියන්න පුළුවන්. පෙන්නුම් කරන ස්වභාවය ඇහැට අයිති කෘත්‍යයක්. පෙන්නුම් කරන ස්වභාවය ඇහැට අයිති වැඩක්. නේද? අපේ ඇහැ පේන මට්ටම අනුව වෙයි. පෙන්නුම් කරන ස්වභාවය තියෙනවා කියලා හිතන ස්වභාවය එහෙ කෘත්‍යයක් නෙවෙයි. ඒක අවිද්‍යාව මුල් වෙලා මනසෙන් කරන එක. පෙන්නුම් කරන ස්වභාවය මේ එහෙ ශක්තිය අනුව කරන දේ. ඒ පෙන්නුම් කරන්නේ එළියේ තියෙන දේ නෙමෙයි එහෙ ශක්තිය අනුව හදලා දෙන ප්‍රතිබිම්බ. දැන් එහෙ පේනවා අඩුනම් එහෙම හදන ප්‍රතිබිම්බෙත් එච්චර ක්ලියර් නෑ. එතකොට ඇහි ශක්තිය අනුව හදලා දෙන ප්‍රතිබිම්බයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒක විඥාණයෙන් තමයි කියන්නේ ඔය එළියේ තියෙන දෙයක් කියන අදහස දෙන්නේ. ඒක අදහසක් මිස ඇත්ත ස්වභාවය නෙමෙයි. විඥාණයෙන් තමයි කියන්නේ ඔය එළියේ තියෙන දෙයක්. හරි? එතකොට එහෙන් අරන් දෙන්නේ රූප සංඥාවක් විතරයි. රූපයක් වගේ දෙයක් සංඥාවක් කියන්නේ. නේද? රූපයක් වගේ දෙයක් තියෙනවා කියන එක තමයි ඇහෙන් හදලා දෙන ප්‍රසාද රූපෙන් කරන්නේ. ඒකට විඥාණයෙන් දැනගන්නේ ওই ප්‍රසාද රූපය විතරයි. එළියේ තියෙන රූපේ දැනගන්න විඥාණයට එතෙන්ට යන්න බෑ. චක්කු විඥාණය කියන්නේ ඇහැ නිසා හටගන්න විඥාණය. ඇහැ නිසා හටගන්න විඥාණයට අත්දකින්න පුළුවන් ඇහෙන් සකස් කරලා දෙන ප්‍රතිබිම්බය ප්‍රසාද රූපය විතරයි. හරි? එතකොට ඒ ප්‍රසාද රූපය දැන ගැනීම තමයි දැකීම කියන්නේ. වෙන මොකවත් නෙවෙයි. ඔය ප්‍රසාද රූපය දැන ගැනීම තමයි දැකීම කියන්නේ. හරි? දැකීම නිසා ඊට පස්සේ කරන වැඩ තමයි ඔන්න ලෝකෙට අයිති දෙයක් කියනවා කියන්නේ. මේ පෙනීම කියන සිද්ධිය චක්කු විඥානයේ එච්චර. හැබැයි මේ චක්කු විඤ්ඤාණයෙන් කරන මායාවක් තියෙනවා. මොකද්ද මායාව? මෙතන ඇහැක් තියෙනවා, ඒකට දකින්න අන්න සතර මහා ධාතු රූපයක් තියෙනවා. ඒක තමයි විඤ්ඤාණයෙන් අපට කියන දේ. විඤ්ඤාණේ කෘත්‍යය තමයි ඇහැ නිසා සකස් කරලා දෙන ප්‍රතිබිම්බය නැත්නම් ප්‍රසාද රූපය දකින්න. මේ ප්‍රසාද රූපයේ තියනවාද සතර මහා ධාතුද? නෑ. මේක වර්ණ සටහනක් විතරයි ඇහි ඇති වෙන්නේ නේද? ඇහැ ඇතුලේ තියෙන. ඒ වර්ණ සටහන එළියේ තියෙන දෙයට හරියට සමානද? නෑ. ඔයගොල්ලෝ කාචයක සිද්ධ වෙන ක්‍රියාවලිය දන්නවනම් හැමතිස්සෙම එළියේ තියෙන එකට වඩා ගොඩාක් පොඩි එකක් තමයි මේක ඇතුලේ හැදෙන්නේ. ඒකට සමානද සයිස් එකෙන් බැලුවා?
නෑ.
ඊළඟට මේකේ තියෙන අද තද ගතිය, රස්නේ ගතිය, පඨවි ආපෝ තේජෝ වායෝ ගති තියෙනවද මේ ප්‍රතිබිම්බේ? නැහැ. මේක නිකම්ම නිකම් සටහනක් විතරයි. සටහන් මාත්‍රයක් විතරයි. හරියට අර චිත්‍රපටියක ෆිල්ම් හෝල් එකක තිරේ වැටෙන වර්ණ සංඥා ටික වගේ. ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් කරනවනේ නේද? තිරේට. ඒ තිරේ ස්ක්‍රීන් එකේ වැටෙන වර්ණ සංඥා ගොඩ. ඔය වර්ණ සංඥාව බලනවා විඤ්ඤාණය. හරියට අපි හෝල් එකේ වාඩි වෙලා ඉඳන් තිරේ දිහා බලා ඉන්නවා. තිරේ දිහා බලාගෙන අන්න ගෙඩි පිරිච්ච පොල් ගහක් තියෙනවා කියලා අපි හිතනවා. කොහෙද තියෙන්නේ ඕක? තිරේද නැත්නම් අපි හිතන්නේ එළියේ තියනවා කියලා. චිත්‍රපටිය නරඹනකොට හිතන්නේ එළියේ තියනවා නේද? දියැලක් දැක්කොත් ඔය දියැල මේ තිරේ වතුර තියනා කියලාද? නෑ, අර එළියේ යන සීතල වතුර. ලෝකෙට අයිති කරලා නේද අපි දකින්නේ? ඔන්න ඕක තමයි සකස් කිරීම. විඥාණයෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන්, මෝහයෙන් සේරම එකතු වෙලා සකස් කරන සංඛාර. හරියට අර බල්ලා සකස් කරන වතුරේ ඉන්න බල්ලෝ වගේ. ඡායාව දැකලා හිතනවා බල්ලෙක්. එතකොට අපි ඇහැට වැටෙන වැටෙන රූප සංඥාවක් ගානේ. ඕක දැනගන්නකොට ලෝකෙට අයිති දෙයක් සකස් කරනවා නම් අර බල්ලා කරන වැඩේම නේද කරලා තියෙන්නේ? ඇහි වැටෙන රූප සංඥාව සංඥා මාත්‍රයක් විතරයි. ওই සංඥාවට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ඕක මිරිඟුවක්. ওই මිරිඟුව පේනවා වගේ. අපි හිතනවා නෑ නෑ මිරිඟුව නෙමෙයි මේ වතුර තියෙන්නේ. එළියේ තියෙන සතර මහා ධාතු රූපමයි මේ පේන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඒ සංඥාව විශ්වාස කරන්න එපා, ඕක මිරිඟුව. මරීචික උපමංච සංඥා. සංඥාව මිරිඟුව. දැන් බල්ලා දැන් නෑ ඇහි ඇති වුණ රූප සංඥාව ওই මිරිඟුවක් දැක්කේ. ඒකට අදාළව හිතෙන් හැදුවා මනෝමය. සකස් කළා. සකස් කළේ එළියේ ඉන්න බල්ලෙක්. ඒ හිතේ හදපු එක එළියේ තියනවා කියලා විශ්වාස කළා. දැඩි දෘෂ්ටියකට ගියා. මොකද තමයි දෘෂ්ටිගත වෙන්නේ. ඒ මනසේ හදපු බල්ලා එළියේ ඉන්නවා කියලා දෘෂ්ටිගත වුණා. නේද? ලෝකයක් හැදුවා. එතකොට ඒ බල්ලා ඔන්න දැන් බාහිර ලෝකෙන් නේද දැන් අත්දකින්නේ. මේ තමන් තුල මනසේ හදපු තමා තුල ලෝකයක් කියන අදහස් නැහැ. දැන් අපි ෆිල්ම් එක බලනකොට අපේ තුල අදහසක් නැහැ. මේ තිරේ වැටෙන වර්ණ ටික බල බල අපි කතාව හදනවා කියලා. එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. නේද? TV එක බල බල, ටෙලිරාම එක බල බල වෙන ලෝකයක ජීවත් වෙනවා. මෙතන වෙන වර්ණ වෙනස් වීමක් දිහා බලා ඉන්නවා කියන නුවණ නැහැ. ඔව් ප්‍රායෝගිකව අත්දකින්න බැරි අපි දෘෂ්ටිගත වෙලා ආපු දැඩි පුරුද්ද සංසාර පුරුද්ද. හරිද? සංසාරේ දිගටම අපි විශ්වාස කරලා තියෙන ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේ. මේ චිත්‍රපටිය නරඹනවා නෙවෙයි. ඇහෙන් හදලා දෙන ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටිය නරඹනවා නෙවෙයි. ඇහි කාචෙන් ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටියක් මේ බලන්නේ. නේද? චිත්‍රපටිය බල බල අර දැන් ෆිල්ම් හෝල් එක ඇතුලේ ඉන්නවා වගේ. ඒකේ ඉඳන් එළිය ගැන හිතනවා. හිතනවා කියන්නේ දෘෂ්ටිගත වෙනවා. විශ්වාස කරනවා. විශ්වාස කරන්නේ සතර මහා ධාතු ලෝකයක් ගැන. ඒ කියන්නේ ෆිසිකලි තියෙන ලෝකයක් ගැන. එහෙම ලෝකයක් නෙමෙයි මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ. සංඥා ගොඩක් විතරයි. ඇහෙන්නම් රූප සංඥා, කනෙන්නම් ශබ්ද සංඥා, නාහෙන්නම් ගාන සංඥා, දිවෙන්නම් රස සංඥා, කයෙන්නම් ස්පර්ශ සංඥා, මනසින්නම් මනෝ සංඥා. හරි? ওই සංඥා ගොඩ හරියට අර චිත්‍රපටි ගොඩක් වගේ. අපිට එකක් ඇති වෙනකොට අනිත් එකට, අනිත් හෝල් එකට යනවා. ඒක එපා වෙනකොට තව හෝල් එකකට යනවා. කොයින් හරි ඇත්ත වගේ පේන එක අරගෙන ඒක ඇත්ත කරනවා. ඕක තමයි මේ දැන් ඔවට මුල් වෙන්නේ අවිද්‍යාව. දැන් අවිද්‍යාව නැත්තම් ෆිල්ම් එකක් බලන්න බෑ. ඔකත් වර්ණ ගොඩක් එහෙම එහෙම වෙනවා නියෝ. දැන් ඔය දැන් ලෝකේ කතාව දන්නේ නැති පොඩි ළමෙක් ඔතන බලන් හිටියොත් එයත් බලන් ඉන්නවද ඕගොල්ලෝ වගේ ටෙලිඩ්‍රාම එක? ඒක පුරුදු කළාට පස්සේ බලන් ඉන්නවා. පුරුදු කරන්න කලින් පොඩි ළමෙක්. අර ලස්සන නම් බලා ඉඳි. ආ එලියා අඩු වැඩි වෙනවා. පාට එහෙ මෙහෙ යනවා. කතාව දන්නවද? නෑ. කතාව හදන්න විද්‍යාව තාම මේ මදි. ඒ ටික අම්මලා තාත්තලා දෙනවා. රවටලා රවටලා. ආ ඔය පෙන්නන්නේ එළියේ තියෙන දේ. ඒ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා. එහෙම කරන්න බෑ අපේ පුරුද්ද බලවත් නේද? එතකොට කොහොමද ඕක බලන්නේ? රස විඳින්න නම් දැන් ෆිල්ම් එක බලන්න නම් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා හොඳට එළිය තියෙද්දි ප්‍රොජෙක්ට් එක වැඩ කළොත් එහෙම වෙයිද? මුලින්ම මොකද්ද කරන්නේ? ඔක්කොම වහලා පුළුවන් තරම් අඳුරු කරනවා. ඒක තමයි මෝහ අන්ධකාරය. පොඩ්ඩක් හරි එළිය වැටුනොත් පේන්නේ නැහැ. පේන්නෙත් නැහැ අපිට තරහක් යනවා නේ කවුරු හරි දොරක් ඇරී. ඇයි අර හීනෙන් ඇහැරෙවනවනේ ප්‍රඥාව. ඔය බලන්නේ ෆිල්ම් එකක් කියලා මතක් කරලා දෙන්න. නේද? පොඩ්ඩක් එළිය වැටුනොත්. ඒ ප්‍රඥා ආලෝකේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ආයතන හයෙන් අපිව මුලා කරලා අන්ධකාරේ මෝහ අන්ධකාරේ දාලා ෆිල්ම් හෝල් ටිකට දාලා තියෙනවා. ප්‍රඥා ලෝකෙන් බැලුවොත් විතරයි ඔකෙන් මිදෙන්න පුළුවන්. හරි? පොඩ්ඩක් මේ හීන ලෝකෙන් අවදි වෙන්න පුළුවන් ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි මේ ඇහැ කරන මුලාව පෙන්වන්නේ. කන කරන මුලාව පෙන්වන්න පුළුවන් ප්‍රඥා ආලෝකය. මෝහාන්ධකාරයේ ඉන්නකන් ඒ ටික විශ්වාස කරනවා. ඇහැ විශ්වාස කරනවා, කන විශ්වාස කරනවා, නාසය විශ්වාස කරනවා, දිව විශ්වාස කරනවා, කය විශ්වාස කරනවා, මනස විශ්වාස කරනවා. මේ ආයතන හය, හය දෙනාම කියන්නේ බොරු. සංඥා ආරම්භන එක විතරයි කරන්නේ, මිරිඟු ආරම්භ වෙනවා. අපි මේ මිරිඟු ඇත්ත තමයි, මේ ලෝකෙට අයිති දෙයක්ම නෙමෙයි ආම පෙන්වන්නේ. දැන් හිතේ තියාගෙන ගිහින් යාළුවට කියන කතාව ඇත්ත තමයි, තව ටිකක් පෝර දාන්න. නේද? හිතෙන් අදාගෙන එළිය ගැන කියපු දෙ ඇත්තද? මමත් යන්න ඕන ඔක බලන්න. නේද? එතකොට මේ මනසේ කරන මායාව තේරුම් ගන්න. හරි? ඒ මනසේ කරන මායාව දන්නේ නැති තාක්කල් අපි අර වතුරට එබෙන බල්ලෝ වගේ ඇහැ පාවිච්චි කරා. එහෙන් පෙන්නන දේ එළියේ තියනවාමයි කියන දෘෂ්ටි ගත වෙලා. එහෙන් පෙන්නන දේ බාහිරේ තියනවාමයි කියන දෘෂ්ටියක ඉන්නේ. හරි? ඔව්. ඒ ප්‍රඥාව කියන්නේ දැන් ඒකේ පටිච්ච සමුප්පන්න බව දැනගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරනවා ඔයගොල්ලෝ කියවලා බැලුවොත් කච්චායන ගොත්ත සූත්‍රය. කච්චායන ගොත්ත සූත්‍රේ ඒ කච්චායන හාමුදුරන්ට දේශනා කරන මේ ලෝකයා ඇත යන දෘෂ්ටියකට වැටෙනවා. අත්ති නැත යන දෘෂ්ටියකටත් වැටෙනවා. නක්ති. හරි? ඇත යන දෘෂ්ටියට වැටෙන්නේ කොහොමද? හටගන්න ස්වභාවයක් දකින්න. හටගන්න ස්වභාවයක් දකිනකොට ඒක තියෙනවා කියන දෘෂ්ටියට යනවා. දැන් අර වතුරට එබෙන බල්ලා අන්න හටගත්තා. ඉපදුණා. බල්ලෙක්ව ඉපදුණා ඇහිදී ඉන්න නේද? ඒකට හටගන්න ස්වභාවය ඒ නිසා විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා කියලා. ඇත යන දෘෂ්ටිය. දැන් අපි ඕක දැකලා නැහැ කිව්වොත් ඒකත් දෘෂ්ටිය. මොනවතන තමයි ගැඹුර. අපි හිතන්නේ අපි අපිට හරි අවිද්‍යාව නැහැ. විද්‍යාව පහල කරගත්තා කියලා. අපි කිව්වොත් කැලින්ම නෑ 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 ඔය බල්ලට පිස්සු කියලා අපි නැත යන දෘෂ්ටියකට වැටෙනවා. අත්තිවාදයයි නත්තිවාදයයි දෙකම දෘෂ්ටි. ඇත කියලා ස්ථිරව ගියත් ඒකත් දෘෂ්ටියක්. නැහැ කියලා ගියත් දැන් මතක තියාගන්න ඔය ඕවා භාවනා කරලා කරලා ඔක්කොම මුකුත් නැහෙනේ. ඒක දෘෂ්ටියක් මිසක් ධර්මයේ දැක්මක් නෙවෙයි. දැන් ඕක අහලා අහලා කියනවා මේ ලෝකෙ මුකුත් නැහැ. ඒක තවත් දෘෂ්ටියක්. නැත යන දෘෂ්ටි. හා? කවුරු හරි මුකුත් නැහැ කිව්වොත් දෘෂ්ටියක් නෙමෙයිද? මතය තියාගෙන තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැයි කිව්වත් දෘෂ්ටියක් නැත්තම් කොහොමද පේන්නේ? ආ කියන්න බලන්න. මුකුත් නැත්තම්
නැහැ කියන්නේ කොහොමද?
මුකුත් නැත්තම් මේ මෙහෙම පේන්නේ කොහොමද? දැන් මුකුත් නැත්තම් නිකන් හිස්. අපි හිතමු හිස් අහස විතරක් තිබුණා නම් එකම විදිහ හිස් අවකාශයේ තිබුණා නම් පේන ස්වභාවයක් තියෙනවනේ. දැන් ඒ ස්වභාවයද පේන්නේ? එතකොට පේනවා නේද මුකුත් නැහැ කියන එක මේ දෘෂ්ටියක් කියලා. එහේ අමාරුව. ඇස් දෙක බලව ගන්න කියලා තමයි කියන්නේ. නේද? එතකොට ඒකත් බුදුදහම නෙවෙයි. ඒක හිත රවටව ගැනීම. ඒක හිත රවටව ගැනීම. නෑ මෙහෙන් බලලා මුකුත් නැහැ. එහෙනම් ඉතින් S2 බලා ගන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. ඊට වඩා දෙයක් නෑ. මුකුත් පේන්නේ නැත්තම් S වල වැඩ. පෙනීමකුත් නෑ. දැන් හිස්නම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? හිස්නම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? බෑ. හිස්නම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? උත්තර දෙන්න. හිස්නම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? ශූන්‍ය නම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? බෑ. පේන්නේ නැත්තම් දිත්තේ දිත්තමත්タン කරන්න පුළුවන්ද? බෑ. හරි? ඒතර මොකුත් නැහැ කියන එක දෘෂ්ටිය. ඒක තේරුම් ගන්න. තියෙනවා කියන එක දෘෂ්ටියක් වගේම නැහැ කියන එකත් දෘෂ්ටිය. ඒ හිතරවට ගන්න. ඔව්. ශූන්‍යතාවාදී.
ඔක විඥානින් දෙක.
හා?
ඒකත්
දැන් ඕකයි මේක මේ සුතමේ ඥාණයෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි එක එක මත හදා ගන්නවා. ඉතින් මන් දන්නවා කියලා එනවා. එහෙම දෙයක් නෙමෙයි මේක. මේ පටිච්ච සමුප්පාදේ කියන එක ඥානතෝ පස්සතෝ. අහන්න ඊට පස්සේ මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂ කරලා. එතකොට දැන් ඒ කච්චායන ගොත්ත සූත්‍රෙදී කියනවා දැන් කෙනෙක් ඇත යන දෘෂ්ටියට වැටෙන්නේ ඇයි කියන එක තමයි පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් කෙනෙක් නැත යන දෘෂ්ටියට වැටෙන්නේ ඇයි කියලා පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම තමයි අපිට උදව් වෙන්නේ. මොකද අපි දෘෂ්ටියකට ගියොත් ඒකට වැටෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරනවා. එතකොට කෙනෙක් තියනවා කියන දෘෂ්ටියට වැටෙන්නේ ඇයි? ඒකේ හටගන්න ස්වභාවය දකිනවා. තියෙන ස්වභාවය දකිනවා. හරි? දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ගියේ ඇහැට පේනවා පේන හින්දා මෙහෙම බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසයකට ගියා. හරි? දැන් අපි ඇයි බල්ලෙක් නැහැ කිව්වේ? ඔව් යම් කිසි දෙයක නැහැ කියන දෘෂ්ටියකට කෙනෙක් වැටෙන්නේ මොකද කියලා ඔන්න දේශනා කරනවා. කච්චායන මේ ලෝකයා නැතයි කියන දෘෂ්ටියට වැටෙනවා මොකද? නිරෝධ වෙන ස්වභාවය දකිනවා. යම් කිසි දෙයක් නැති වෙලා යන ස්වභාවය දකිනවා. නැති වෙලා යන ස්වභාවය දකිනවා නම් තියනවා කියන එකේ ඉන්න බෑ නේද? ඇත කියන දෘෂ්ටියේ ඉන්න බෑ නැති වෙන ස්වභාවයක් දකිනවා. යම් කිසි දෙයක නැති වෙන ස්වභාවයක් දකින කෙනා ඔන්න යනවා නැත කියන දෘෂ්ටියට. පවතින්නේ නැහැ කියන දෘෂ්ටියකට. ඔය සමහරව අනිත්‍ය බලලා බලලා යනවා ওই දෘෂ්ටියට. ඔව්. මේක අනිත්‍ය බලලා මේ තියෙන දෙයට නැහැ කියන. මේ පේන දෙයට පේන්නේ නැහැ කියන්න හදන. හරි. එතකොට ඔන්න ඔය උභය අන්තයටම වැටෙන්නේ නැතුව අන්ත දෙකටම දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතුව තථාගතයෝ මජ්ක්‍ධිම ප්‍රතිපදාවක් දේශනා කරා.
නිරෝධ කරන්න මොනවාරි තියෙන්න ඕනේ නේද මෙතන කියන්නේ ඒක.
ඔව්. නිරෝධ කියනකොට තේරුම් ගන්න ඔතන තියෙනවා හට ගන්න ස්වභාවය. දැන් පටිච්ච සමුප්පාදේ දේශනා කරන්නේ ওই දෙකෙන්ම මිදෙන්න. ඇත යන දෘෂ්ටියයි නැත යන දෘෂ්ටියයි දෙකෙන්ම මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදෙන්. මෙන්න මේ හේතු යෙදෙනකොට මෙහෙම විද්‍යමාන වෙන්නේ. ඒ හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ. ඒක තියනවා කියන්නෙත් නැහැ කියන්නේ. දැන් මෙන්න මේ හේතු යෙදිලා අර ඒ කියන්නේ බල්ලට බල්ලෙක් ඉන්නවා කියලා පේන්නේ ඇයි කියලාත් දන්නවා. හරි? ඒ හේතු නොයදුනා නම් බල්ලෙක් හටගන්නේ නැහැ කියන ස්වභාවයක්. එතකොට දැන් ඉන්නවද ඇත යන දෘෂ්ටියෙත් ඉන්නවද නැත යන දෘෂ්ටියෙත්?
දෙකේ.
මේ හේතු යෙදුනත් මෙහෙම පේන. මෙහෙම දැකීමක් තියෙනවා. හැබැයි දැකීමට අමතරව දැකීම නිසා එක එක දෘෂ්ටිගත වෙන්නේ නැහැ. එක එක ඒවා පණවන්නේ යන්නේ නැහැ. මොකද මේ දැකීමට ඒක පටිච්ච සමුප්පන්න. ඒ දැකීම පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් බව දකිනවා. හරි. පටිච්ච සමුප්පන්න බව දැක්කොත්, පච්චයා කියන ධර්මතාවේ දැක්කොත්, නිරෝධා කියන ධර්මතාවෙත් දකින්න පුළුවන්. මේ හේතු යෙදෙනකොට ඒක විද්‍යමාන වෙනවා, මේ හේතු නොයෙදෙනකොට විද්‍යමාන වෙන්නේ නැහැ. පච්චයා නිරෝධා. ඔක තමයි පටිච්ච සමුප්පාදේ. පච්චයා කියන ධර්මතාවේ, නිරෝධා කියන ධර්මතාවේ තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඔය දෙක මම කලින් දේශනා මේ සාකච්ඡාවල විස්තර කරලා තියෙනවා ගොඩාක් නේද? පච්චයා කිව්වේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඔන්න පච්චය. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා, මේ දේ හටගත්තොත් මේ දේත් හටගන්නවා. නිරෝධා කිව්වේ මොකද්ද? ඉමස්මින් අසති. මේ දේ නැත්තම් ඉදං නහෝති. මේ දේ නැත්තම් මේ දේ නැහැ. ඉමස්මින් ඉමස්ස නිරුද්ධා. මේ දේ නිරුද්ධ වුණා ඉදං නිරුද්ධ. මේ දේ නිරුද්ධ වුණත් මේ දේ නැහැ. එතනයි නිරෝධා කියන ධර්මතාවය. ඒකට පච්චයා කියන ධර්මතාවේ, නිරෝධා කියන ධර්මතාවේ දකින්න කෙනා පච්චයා හින්දා නැත යන දෘෂ්ටියකට එන්නේ. මම එහෙම පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා මේ හේතු යෙදෙනවා. ඒකට නැත කියන්න පුළුවන්. නෑ නැත්තම් කොහොමද පෙන්නුම් කරන්නේ? එහෙස් මේ හේතු යෙදෙනකොට එහෙම තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම ස්වභාවයක් නැහැ. අන්න Nirodhe. ඒකට ඒ බල්ලගේ හට ගැනීමක් දන්නවා Nirodhet දන්නවා. ඒ බල්ලගේ වතුරෙන් හටගත්තු බල්. දැන් ඕක අපේ ඇහෙන් හටගන්න බාහිර රූපවලටත් ඕක දානවා. හරි. මේ හේතු යෙදුනොත් ඔහොම තියනවා කියලා හිතෙනවා. මේ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම මනෝමය, මනසෙන් හදන දේවල්. අවිද්‍යාව යෙදෙන හින්දා පටිච්ච සමුප්පන්න වෙන දේවල්. මේ සේරම පටිච්ච සමුප්පන්න වෙන දේවල්. මේ ප්‍රත්‍ය යෙදෙන හින්දා පෙන්නුම් කරන ස්වභාවය. මේ සේරම හිතෙන් අවිද්‍යාව නිසා පෙන්නුම් කරන දේවල් මිසක් ස්ථිර දේකුත් නෙමෙයි, අස්තිර දේකුත් නෙවෙයි, දෙයක් නෙවෙයි. ධර්මතාවයක් මනසට අරමුණ වෙන ධර්මතා ස්වභාවයක් තියෙනවා. එතන ආත්ම ස්වභාවයක් නෙවෙයි. එතනත් පටිච්ච සමුප්පන්නයි. මනසත් පටිච්ච සමුප්පන්නයි, ධම්මත් පටිච්ච සමුප්පන්නයි. අභ්‍යන්තර ආයතනත් පටිච්ච සමුප්පන්නයි, බාහිර ආයතනත් පටිච්ච සමුප්පන්නයි, විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. ඔව් හැම වෙලාවෙම නැතත් එක වෙලාවක හරි හිතලා තේරුම් ගන්න. අවබෝධය આવොත් දැන් බල්ලා එක සැරයක් තේරුම් ගත්තොත් ඕකේ බල්ලෙක් නැහැ කියලා ආයේ හිත හිතා ඉන්න ඕනේ. ඊළඟ සැරේ බලනකොට දන්නවා ඇත්ත. නේද? ඉතින් මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න. පටිච්ච සමුප්පන්න බව. ඒ හින්දා තමයි මේ යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. දැන් ඔන්න ඔතන ඕගලන්ට පෙයි, ඔතන තියෙන පටිච්ච සමුප්පාදෙත් තියෙනවා, පංච උපාදානස්කන්ධෙත් තියෙනවා, චතුරාර්ය සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක්ඛ නිරෝධයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. හරි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම තියෙනවා. නිවන් අවබෝධ කරගන්නකම් අවශ්‍ය දේවල් ටික තියෙනවා පටිච්ච සමුප්පන්න බව දැක්ක. එතකොට ඒක තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ. ඔය පටිච්ච සමුප්පාදේ දකින්න. එතකොට ඇත යන අන්තයට වැටෙන්නෙත් නැහැ, නැත යන අන්තයට වැටෙන්නෙත් නැහැ, අත්තිවාදයට වැටෙන්නෙත් නැහැ, නත්තිවාදයට වැටෙන්නෙත් නැහැ. පටිච්ච සමුප්පන්න බවක් අවබෝධ කරගන්න. එයින්ම දුක කෙලවර කරනවා. පටිච්ච නිරෝධ වුණාට පස්සේ මෙහෙම ඒකේ දකින්නේ දැන් කවුරු හරි තාම රැවටිලා ඉන්නවා නම් එයා මේ විදිහට දකිනවා. මොකුත්ම පේන්නේ නැහැ නෙමේ. කවුරු හරි අතන පොල් ගහක් තිබුණා කිව්වොත් මේ හේතු යෙදෙන හින්දා පොල් ගහක් තියෙනවා. මේ හේතු යෙදුන් නැත්නම් පොල් ගහක් පිහිටන්නේ නැහැ. සතර මහා ධාතු ලෝකේ. ඔය අවබෝධය ගත්තොත් පටිච්ච සමුප්පාදේ දැක්කා වෙනවා සක්කාය දිට්ඨිය පිහිටන්නේ. ඈ ඊට පස්සේ සක්කාය විතරයි. සක්කාය ධම්ම කරගෙන සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඊට පස්සේ තියෙන්නේ සක්කායෙන් මිදෙන්න නම් ඒ ටික තවන්ට පුළුවන් විදිහට හිතලා බලන්න. හොඳයි. මේ පටිච්ච සමුප්පාද ගැන තවත් විදිහකට අද අපි බැලුවේ. ඒක මේ හැම දෙයක්ම දැන් ඔක තමන්ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. දැන් ඔක්කොම දැනගත්තා කියලා හිතුවොත් ඒකම තමයි නොදැනීම. මේ මං කියපු දේවල් ඔක්කොම හරි කියලා හිතුවොත් එතනම තමයි වරද්දගත්තේ. ඈ තව කෙනෙක් දැක්ක එක Tamanට හරියන්නේ නැහැ. අපිත් තාම පටිච්ච සමුප්පාදේ හොයන. ඈ මේවා දල අදහසක් විතරයි ධර්මයට අනුව වැටහෙන ප්‍රමාණයෙන්. ඉතින් ධර්මයට අනුව විමසන්න. තව කෙනෙක් කියපු එක ඒ විදිහටම පිළිගන්නේ නැතුව ධර්මය ගැන නුවණින් හොයන්න. පටිච්ච සමුප්පාදේ තව එකක් තමයි. ඒකේ භාගයක් හරි භාගයක් වැරදි කියලා ගන්න එපා. තණ්හාවෙන් පටන් අරන් දුකට යනකම් විතරයි නැති කරන්නේ. සංඛාරයෙන් පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස ওই ටික තියෙනවා. වේදනා තියෙනවා. රහත් වුණත් ওই ටික තියෙනවා. ඊට පස්සේ තණ්හාවෙන් පස්සේ ටික තමයි රහත් වුණහන් අයින් වෙන්නේ. ඒක පටිච්චසමුප්පාදෙන් භාගය. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හාව උපාදානේ භව ජාති ඒවා විතරයි නිවේයි නිරෝධ වෙන්නේ. ඊට කලින් තියෙන ටිකත් නිරෝධ වෙනවා. වේදනත් නිරෝධයි සලආයතනත් නිරෝධයි පස්සේ නිරෝධයි නාම රූපේ නිරෝධයි විඥානෙත් නිරෝධයි නේද? අන්නේ නිරෝධ වෙන විදිහ දැක්මක් ඇති කරගන්න. එහෙම දැක්මක් තියෙනවා. පටිච්චසමුප්පාදේ එහෙම දැක්මක් තියෙනවා. අවිද්‍යාව නිරෝධ වුණා. සංඛාරත් නිරෝධයි විඥානෙත් නිරෝධයි නාම රූපත් නිරෝධයි සලආයතනත් නිරෝධයි පස්ස නිරෝධයි වේදනා නිරෝධයි තණ්හා නිරෝධයි උපාදාන නිරෝධයි භව නිරෝධයි ජාති නිරෝධයි කියන දැක්මකින් ධර්මය හොයන. අද ඒක තමයි පටිච්චසමුප්පාද. පච්චයා කිව්වා වගේ නිරෝධා කියන පැත්තත් ඒක එහෙමම. අපට තේරුම් කරන්න බැරි වුණා කියලා වෙන වෙන විදිහේ තේරුම් දාලා හරියන්නේ නැහැ. ඒකට මේක අර උපමාවත් එක්ක සංසන්දනය කර කර බැලුවොත් තේයි එහෙම නිරෝධයක් තමයි තියෙන්නේ. අවිද්‍යාව නිරෝධ වුණා. ආය සංකාරෙත් නැහැ විඥානෙත් බල්ලෙක් වෙන්නන විඥානෙත් නැහැ නේද? නාම රූපෙත් නැහැ සලආයතනෙත් නැහැ ඌව දකින්න ඕන ආයතන ටිකක් පිටින්නේ නැහැ. පස්සේකුත් නැහැ වේතනාවකුත් නැහැ. එහෙනම් ඊතුරු ටික හට ගන්නත් විදිහක් නැහැ. තණ්හා උපාදාන. හරි. ලෝකෙට අයිති කියලා බාරගත්තා නම් මතක තියාගන්න උපාදානෙත් හටගත්තා ඊතුරු ඔය අංග 12ම හටගෙන ඉවරයි. දුකත් හටගත්තා. කියන මට්ටමෙන් හෙව්වොත් යම් කෙසේ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හොඳයි. මේ කාලය තුල ඔක ධර්ම අවබෝධයක් ලැබුවා කියලා හිතනවා. ඒ කාලය තුල සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා කියන්නේ මහානිසංස කුසල්. යම් කෙසේ දවසක නිවන් අවබෝධ වෙනකම්ම පළ දෙන්න පුළුවන් මහානිසංස කුසල්. පින් සම්භාර රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මෙහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් කර්ම විපාකයක් එන්න තියෙනවා නේද? ඒවයින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා ඒ දුකෙන් මිදලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නා පිණිසම මේ පින් හේතු වාසනා වේවා අනුමෝදන් වෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ පින්වල බලයෙන් ඉනිනා පුණ්‍ය කම්මේන අපට නිවන් අවබෝධ වෙනකම්ම මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගම මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ලැබෙන්න සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිද්ධානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.